ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ මගේ අංක PS ඇලිරක් PSA ඇලිරක් බිංදු දෙකයි ඇලිරක් හත ඇරයිලක් ප්‍රොමිලක්ක නම ඇලිරක් 21 2026 අප්‍රේල් මස 28 වෙනි දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවෙනි වගන්තිය යටතේ 2026 අප්‍රේල් මස 28 දාතමින් කරනු ලබන ප්‍රකාශනය මගින් ඉහත කී ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකා මුළුල්ලේම වර්ෂ 2026 වූ අප්‍රේල් මස 28 වෙනි දින සිට ක්‍රියාත්මක විය යුතු බව මම විසින් ප්‍රකාශ කරන ලදී. ඉහතගේ ප්‍රකාශනය කිරීමට හේතුව දිට්වා සිලිකුණාටුව හේතුවෙන් ඇති වී ඇති පසු ආපදා තත්ත්වයන් සලකා රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන ව්‍යවස්ථාවේ 4 වන අනු ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙනු ලැබේ. මේට හිතවත් අනුර කුමාර දිසානායක ජනාධිපති. නිවේදන අංක 2 මගේ අංක PSA ඇලිරක් බිංදු දෙකයි හත ඇලිරක් රෝමන ඉලක්කන් 9 ඇලිරක් 3 ඇලිරක් බිංදුවයි 1 2026 අප්‍රේල් මාස 24 වන දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සීලුම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21-2 වගන්තිය සමග කියවිය යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමි. මේට හිතවත් අනුර කුමාර දිසානායක ජනාධිපති. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන I wish to inform that I have received the determination of the Supreme Court in respect of the bill titled Inland Revenue Amendment, which was challenged in the Supreme Court under Article 121(1) of the Constitution. Subsequent to the decision taken by the government to delete clause 9, 4, 9, and 28 of the bill at the committee stage of the bill, the court allowed the applications for withdrawal of petition of the petitioners in SCSD number 13/2026, SCSD number 14/2026, and SCSD number 15/2026, and dismissed them. The petitioners in SCSD number 12/2026 and SCSD number 16/2026 intimated their intention to proceed with their petitions assailing the constitutionality of clauses 31(4) and 31 of the bill. Accordingly, the Supreme Court has determined that the bill could be passed by a simple majority of Parliament except clause 31(4) of the bill. The Supreme Court has further stated that the clause 31(4) of the bill is inconsistent with the Article 12(1) of the Constitution and may only be passed by the special majority required under Article 84(2) of the Constitution. The Supreme Court has further determined that the inconsistency would sees if the clause 31(4) is amended as proposed by the court and clause 34 is not inconsistent with the provision of the Constitution. I order that the full determination of the Supreme Court be printed in the official report of the today's proceedings. Nimedanaanka deka Andukram Vyastave Ekasi Visieka Eka Vyasta Prakarava Sestadakarne Veta Idipatkan Lada Mudal Gandhinu Varta Kivime Sansodana Namiti Panat Ketumpata Sambanding Dida Sisiai April Visi Devena Dina Pesam Tunaka Pitapada Dida Sisiai April Visatra Dina Ek Pesamaka Pitapatakda Saha තස්තවාදීන්ට මුදල් සැපීම මැඩ පැවැත්වීමේ සම්මුති සංශෝධන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 2026 අප්‍රේල් 22 දින පෙස්සම් දෙකක පිටපත්ද 2026 අප්‍රේල් 24 වෙනි දින එක් පෙස්සමක පිටපතක්ද මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 3 මැතිවරණ සම්බන්ධයෙන් වන නීති පළාත් සභා ඡන්ද විමසට අදාළ නීති හැර සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා ගරු මහාචාර්ය A.H.M.H. අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මතු සඳහන් මන්ත්‍රීවරයන් මා විසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. ගරු ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, ගරු මුනිර් මුලාෆර් මහතා, ගරු නීතිඥ සුනිල් වටගල මහතා, ගරු රවි කරුණානායක මහතා, ගරු ජේසි අලවතුල මහතා, ගරු හර්ෂණ රාජකරුණා මහතා, ගරු කදරවේලු ෂණ්මුගම් කුගදාසන් මහතා, ගරු රුවන්තිලක ජයකොඩි මහතා, ගරු නීතිඥ තුචාරි ජයසිංහ මහත්මිය, ගරු මයිල්වානගම් ජිගදීසරන් මහතා, ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා, කථානායකවරයා විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2019 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ තෙවිනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 23 වෙනි කොටස 2020 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ තෙවිනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 27 කොටස 2022 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 70 කොටස සහ 9 වෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 40 වෙනි කොටස 2023 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 55 කොටස සහ නවවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 30 වෙනි කොටස සහ 2024 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 47 හා 48 කොටස් සහ නවවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 33, 34 හා 35 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා,
ගරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 42 කොටස සහ සිව්වෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 25 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා,
ගරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
ලිපිලේඛන ආදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the regulations made by the Minister of Finance, Planning and Economic Development under Section 20, read with Sections 4(1) and 14 of the Imports and Exports Control Act No. 1 of 1969 as amended by Acts No. 48 of 1985 and No. 28 of 1987 and published in the Gazette Extraordinary No. 2481/2 of 23rd March 2026. Regulations made by the Minister of Finance, Planning and Economic Development under Section 20, read with Sections 4(1) and 14 of the Imports and Exports Control Act No. 1 of 1969, as amended by Acts No. 48 of 1985 and No. 28 of 1987, and published in the Gazette Extraordinary number 2482/8 of 31st March 2026. Regulations made by the Minister of Finance, Planning and Economic Development under Section 20, read with Sections 4(1) and 14 of the Imports and Exports Control Act, number 1 of 1969, as amended by Acts number 48 of 1985 and number 28 of 1987, and published in the Gazette Extraordinary number 2482/12 of 2nd April 2026, and the Annual Economic Review of the Central Bank of Sri Lanka for the year 2025. I move that these regulations and economic review be referred to the Committee on Public Finance. I present the report on the submission of observations and steps taken in terms of the Standing Order 119(4) of the Parliament with regard to the matters mentioned on the Delimitation Commission in the report of the Committee on Public Accounts, which was presented to Parliament. I move that this report be referred to the Committee on Public Accounts.
Garu Vavili Saha Praja Yatala Paskam Mamatituma.
Garu Katanaikatumani, Dedas Visideka Varshe Sandaha, Kitul Sangwardana Mandale, Varshika Varta Mamidripat Karami, Mem Varta Parisare Kushikarme Saha, Sampat Tirasarate Filibanda Ansika Addiction Karaka Sabavete, Yomukala Yuti Mamayojana Karami.
Garu Vidyaha Taksha Namatituma.
Garu Katanaikatumani. Didas Visa Saha, Didas Visiaka Varsha Sandaha, Jatika, Mulika, Adena, Ayatane, Varshika Varta, Mamadripat Karami, Mevarta, Vidya, Takshinesa, Digital Parinamane, Pilimada, Anshik Addiction, Kar Sabah, the Mukalitum, Yojana Karim.
Garu Kamkar, Amatutuma, Sahamudal, Sah, Kramsam Padan, Yojamatituma.
Sir Katana Akumini, Didas Visitun Varsha Sandaha, Sevaka, Atasada Karamudali, Varshika Varta, Mamadripat Karami. මෙම වාර්තාව අධ්‍යාපනයේ ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා.
රගතානායකතුමනි ආගාමික හා විගාමික පනතේ 23 වෙනි වගන්තිය සමග කිය යුතු 52 වගන්තිය යටතේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් 26 අප්‍රේල් 23 දින සාදන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගතනායකතුමනි 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අධ්‍යාපනයේ ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමා.
කතානායකතුමනි පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඉදිකිරීම් කර්මාන් සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගණලොබි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කරන ලද 1/2021 අංක 11 දන්න කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 52 වගන්තිය සමග කිව යුතු 71 වෙනි වගන්තිය යටතේ නියෝග 2/2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වෙනි වගන්තිය යටතේ නියම 203 අධිකාරිය වූ මෝටර් වාහන පනතේ 21 22 23 24 සහ 24 අ වගන්ති සමග කියව යුතු 237 වෙනි වගන්තිය යටතේ නියෝග සහ 4 බේරා ගැනීමේ පුනරුත්ථාපන හා වස්තු භංගත්ව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමින් මට විනාඩියක් දෙන්න ගරු කතානායකතුමා මේ හතරේ මූලිකම දේවල් ටික කියන්න. පළවෙනි එකේ තියෙන්නේ කොළඹ වරාය නගර ඒක එච්චර සංකීර්ණ දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් එකපාරක් තමයි රට ගිහිල්ලා ආවහම ඩියුටි ෆ්‍රී එකට යන්න පුළුවන් ඩොලර් 2000ක් වෙනකන් වියදම් කරන්න. හැබැයි ඒක එකවරයක් නෙමෙයි කීප වාරයක්ම යන්න පුළුවන් රට ගිහිලා ආවොත් අවුරුද්දක් ඇතුළත ඩොලර් 2000ක් වියදම් කරන්න. ඩොලර් 2000ක් දක්වා. දෙවැනි එක මේ ආර්ථික කොමිෂන් සභාවේ මේ වරාය නගරේ යම් යම් වෙනස්කම් කරලා තියෙනවා. ඒවා සරල වෙනස්කම්, හැබැයි එක වෙනස්කමක් තියෙනවා, ඒක අපි සාකච්ඡා කරා දීර්ඝවම. ඒ කියන්නේ වරානගර ඇතුලේ කම්කරු නීතිය ටේවා එක බලපවත්වන්නේ නැහැ කියලා කලින් තිබුණා. ඒකට අධිකරණයට ගියහම අධිකරණයෙන් කියලා තිබුණා එහෙම සම්පූර්ණයෙන්ම පනතම අයින් කරන්න බෑ, පනතේ කොටස් අයින් කරන්න ඕනේ කියලා. ඒ හරහා පනතේ කොටස් 2, 11, 12 කියන කොටස් තමයි අයින් කරේ. අයින් කරන්න උසාවියෙන් කියලා රජය විසින් අයින් කරේ. ඒකේ එකක් අපි මෙතන පෙන්වන්න ඕනේ. මෙතර කාල ආයතනයකින් සේවකයෙක්ගේ සේවාව අවසන් කරනවා නම් කම්කරු කොමසාරිස්ගේ නියෝගයක් හා නිර්දේශයක් අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් මේ පනතේ යටතේ එහෙම නියෝගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මීට පස්සේ වරාය නගරයේ සේවකයෙක්ගේ සේවාව අවසන් කරනවා නම් ඒක ඒ ආයතනයට කරන්න පුළුවන්. කම්කරු කොමසාරිස්ගේ නිර්දේශයක් අවශ්‍ය නැහැ. මේක යම් කිසි විදියකට ආందోళනාත්මක කාරණාවක්. අපි ඒක කමිටුවේදී සාකච්ඡා කරා. මෙතනදී විවාදයට ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මේ මෝටර් වාහන පනත. ඒක ලොකු දෙයක් නෙවෙයි. ලක්ෂ 10ක් වෙනකන් ගෙවලා නම්බර 10000ක් 9999ක් වෙනකන් ඉස්සරහට තමන්ට කැමති නම්බරයක් ලබා ගන්න පුළුවන්. මේ බේරා ගැනීමේ පුනරුත්ථාපන හා වස්තු බංගත පනත වැදගත්ම දෙයක්. ඒක කාලයක් තිස්සේ සාකච්ඡා වෙලා අවුරුදු 2-3ක් තිස්සේ අර ඒක එක කොටසක් තියෙනවා. ඒ කොටස ගැන විතරක් අපි අවධානය යොමු කරන්නම් මෙතන. ඒක තමයි දීර්ඝ වශයෙන් අපේ කමිටුවේ සාකච්ඡා වුණේ. ඒ කියන්නේ මේ කුඩා හා මධ්‍යම ව්‍යාපාර මේ දවස්වල පරාටේ එක්සිකියුෂන් දානවා ණය ගෙවා ගන්න බැරි වුණාම. ඉතින් මේ පනතෙන් වෙන්නේ ලික්විඩේෂන් වෙනුවට රීස්ට්‍රක්චරින් කියන පොලිසි එකට වෙනස් වෙනවා. එතනදී ඒ MSME ලාට තියෙන්නේ දවස් 60ක කාලයක් තමයි අධිකරණයට ගිහිල්ලා තමන්ට ණය දීපු කෙනා සමග සාකච්ඡාවකට ඇවිල්ලා විසඳුමකට එන්න. ඉතින් දවස් 60ක් කියනක මදි. ඒ නිසා දැනට ඒ දවස් 60ක් කියනක දවස් 90ක් දිසා අධිකරණයෙන් දික් කළා, හතර පාරක් දික් කර ගන්න හැකියාවක් තියෙනවා. නමුත් කමිටුව හැටියට අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරේ. මම කිව්වා මම කමිටුවටත් මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා කියලා. ඒක දින 60 ඉඳලා දින 180කට වගේ දිනයකට දවස් ප්‍රමාණයකට කල් දා ගන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම මේකේ බලපෑම සාධනීය වෙනවා. බොහොමත්ම ස්තුතියි.
අධ්‍යාපන ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා දෙකක්. එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා විසින් පිළිගැන්වීම. ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, අධ්‍යාපනය ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාවේදී යොමු කරන ලද 2022, 2023 සහ 2024 වර්ෂ සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2023 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2024 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2023 සහ 2024 වර්ෂ සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2021, 2022 සහ 2023 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තා, එවැගේම 2022, 2023 වර්ෂ සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා සහ ගිණුම්, 2022, 2023 සහ 2024 වර්ෂ සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තා සහ වාර්ෂික ගිණුම්, එවැගේම 2022 සහ 2023 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තා සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන, එවැගේම 2023 සහ 2024 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තා සහ ගිණුම් සහ 2022 සහ 2023 වර්ෂ සඳහා මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යාපන එය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් ඒකීකාරක සභාවේ වාර්තාවම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, අපේ ගරු අධ්‍යාපන ඇමතුමගේ අවධානයට යොමු කරනවා මේ සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කොන්වකේෂන් එකේ තියෙනවා මේ මාසේ 22. එදිනම ඒ කොන්වකේෂන් එකට යන ළමයින්ටම නීති විද්‍යාලයේ එවිඩන්ස් පේපර් එක තියෙනවා. ඉතින් ඒ දෙක ගැළපීමක් වෙන්නේ නැහැ, ළමයින්ට එකක් අතාරින්න වෙනවා. මම කාරුණික ඉල්ලීමක් කරනවා නීති විද්‍යාලයේ පීඨාධිපතිතුමා නැත්නම් උපකුලපතිතුමා සමග කතා කරලා පොඩ්ඩක් දිනේ වෙනස් කරලා දෙන්න කියලා.
රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේදී යොමු කරන ලද බේරා ගැනීම, පුනරුත්ථාපන සහ වස්තු බංගත්ව ආයතනික සහ පුද්ගලික පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රිසි සාලි මහතා.
Honorable Speaker, I present a petition received from Mr. Hilmi Imamdin of number 139/2 Rabbadalawatta Bandawa Polgahawela.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා.
ගරු කතානායකතුමනි, අනුරාධපුර කාටගස්තිගලිය දිගන්හල්මිල්ලෑව අංක 29 දරන ස්ථානයේ පදිංචි සිරිපාලගේ සමන්ත දිසානායක මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නමු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ හේමචන්ද්‍ර මහතා, පෙස්සම් දෙකයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා.
ගරු කතානායකතුමනි, රත්මලාන බොරුපන පාර අභේමාවත අංක 6 ඒ දරණ ස්ථානයේ පදිංචි වජිර පෙරේරා මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නමු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා.
ගරු කතානායකතුමනි, මහරජ්ජුමුල්ල ඉහළ කාල් පිටි යන ලිපිෙහි පදිංචි KP මංජු මහේෂ් කරුණානායක මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමු.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචක පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා බරසක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට. ප්‍රශ්නාංක 2 ගරු අජිත් පී පෙරේරා මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ප්‍රශ්නය.
ප්‍රශ්නය අසන ගරු කතානායකතුමනි,
ගරු අමාත්‍යතුමා,
අයන්න රෝම එක ඔව්. සිවිල් අභ්‍යාචන මහාධිකරණ ස්ථාපිත කිරීමට නිර්දේශ කිරීම ගරු අගවිරිසිතුමා සභාපතිත්වය දරන අධිකරණ සේවා කොමිස සභාව විසින් සිදු කරනු ලබයි. මෙතෙක් අධිකරණ සේවා කොමිස සභාව විසින් එවැනි නිර්දේශයක් සිදු කොට නොමැත. එසේ නමුත් 2021 වර්ෂයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුන් සමයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නියුත් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද අධිකරණ කලාප නිර්ණය කිරීමේ කමිටුව වාර්තාවේ පාරතුර සිවිල් අභියාචන මහාධිකරණය ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. මෙම වාර්තාව ඉතා හොඳ වාර්තාවක් වුවද ඒ ක්‍රියාත්මක කළ හැක්කේ අභියාචනාධිකරණයේ සභාපතිතුමා සහ ගරු අගවිරිසිතුමා විසින් එයට එකඟතාවය ලබා දී ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුවයි. මෙතෙක් එම වාර්තාවේ සම්පූර්ණ නිර්දේශ ගැසට් කර නොමැති බැවින් එහි නිර්දේශ ක්‍රියාත්මක කළ හැක්කේ අධිකරණ සේවා කොමිස සභාවේ නිර්දේශ මතයි. උක්ත වාර්තාව නිකුත් කිරීමෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය වර්තමාන ලෝක යුද තත්ත්වය සහ නීතිජ සංගම්වල ඉල්ලීම් සැලකිල්ලට ගත් විට අධිකරණ කලාප නිර්ණය කිරීමේ වාර්තාව වර්තමානයේ ගැළපෙන පරිදි නැවත සමාලෝචනය ලක් කළ යුතු ඇත. රෝම ඉලක්කම් 2. කෙසේ වුවද වර්තමාන රජයේ සියලු පාර්ශ්වයන් සමිට මැහුම්කන් දී සාධනීය විසඳුම් ලබා දීමට උත්සාහ කරයි. පසුගිය දිනක පානදුර නීතිජ සංගමයේද කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු නිලන්ති කොටාචි මන්ත්‍රීතුමිය සමග මා හමු වී පානදුර සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව වහාම එම යෝජනාව අධිකරණ පරිපාලන විෂය ක්‍රියාත්මක කරන අගවිනිසුතුමාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන අධිකරණ සේවා කොමිස සභාවට යොමු කළ අතර එහි පිටවතක් මෙහි ඇමිනුම් එකස ලෙස අමුණා ඇත. 3. පානදුර සිවිල් අභියාචන මහාධිකරණය ස්ථාපිත කිරීම සඳහා යටිතල පහසුකම් සැපීමට නීතිජ සංගමයේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත. එම යෝජනාද අධිකරණ සේවා කොමිස සභාව වෙත යොමු කර ඇති අතර අධිකරණ සේවා කොමිස සභාව විසින් සිදු කරන නිර්දේශානුව ඉදිරි කටයුතු සිදු කරමි. අධිකාරණ පරිපාලන විෂය අධිකරණ සේවා කොමිස සභාව සිදු කරන අතර අධිකරණ සඳහා යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සැපීම පමණක් අධිකරණ සහ ජාති ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් සිදු කරන බවද නැවත වරක් අවධාරණය කරමි. ආයන්න පැන නොනගි.
මන්ත්‍රීතුමා,
කතානායකතුමනි, මම සූතිවන්ත වෙනවා ගරු අධිකරණ ඇමතුමාටත්, ඒ වගේම ගරු නිලන්ති කොට්ටහච්චි ගරු මන්ත්‍රීතුමියටත් මේ කාරණය පිළිබඳ දක්වන උනන්දුව ගැන. මේක ඉතා වැදගත් කාරණයක්. පානදුර අධිකරණය ඉතාම පැරණි ඉතිහාසයක් තියෙන අධිකරණ කටයුතු හා සම්බන්ධව මූලස්ථානයක් බව ඔබතුමා දන්නවා. නමුත් කාලය තිස්සේ විවිධ හේතු නිසා ඒ තත්ත්වය අහිමි වෙමින් යනවා. මහජනතාවට විශාල අපහසුතාවයක් ඇති වෙලා තිබෙනවා මේ තත්ත්වය තුළ. මම ඔබතුමාගේ අවධානය ලක් කරනවා පානදුර අධිකරණ සංකීර්ණයේ විනිශ්චයකාරවරුන් සඳහා නිල නිවාස කලින් නිල නිවාසයක් තිබුණු ද සිල්වා මාවත, ඒ කියන්නේ පාන්දුර දිසාධිකරණයේ ඉඳලා මීටර් 200ක් පමණ දුරින් තියෙන්නේ ඒ ද සිල්වා මාවතේ පිහිටි පැරණි දිසාවිනිසුරු නිල නිවාස ස්ථානයේ දැනට නිල නිවාස දෙකක් අලුතින් ඉදිකිරීමට කටයුතු කරලා වැඩ අතහැරලා තියෙනවා. මේක ඉතාම ඉක්මනින් අවසන් කළ යුතුයි. ඔබතුමා දන්නවා මේ ප්‍රශ්නේ ගැන මම අවධානය යොමු කරනවා. එම ස්ථානයේම තියෙනවා පැරණි ගොඩනැගිල්ල. අපිට ගොඩනැගිලි පහසුකම් අවශ්‍ය නම් ඒ පැරණි ගොඩනැගිල්ල පුනරුත්ථාපනය කළා නැවත අපිට ලබා ගන්න පුළුවන්. අර අධිකරණ සංකීර්ණයේ ආසන්නයේම තියෙන හින්දා අපහසුතාවයක් නැතුව නීතිඥවරුන්ටත් මහජනතාවටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මම ඔබතුමාට විශේෂයෙන් අවධානය යොමු කරනවා. මම කැමැතියි ඔබතුමාගේ දැනගන්න ද සිල්වා මාවතේ පිහිටි දිසාධිකරණ නිල නිවාසයේ තිබූ ස්ථානයේ අඩක් නිම කර ඇති එම ගොඩනැගිලි ඉදිකිරීමට දැනට ඔබතුමා පියවර ගන්නවද? ඒ හරහා මේ නව අධිකරණය සඳහා අවශ්‍ය වන ඉඩ පහසුකම් ගලප ගන්න පුළුවන්කම ඔබ පිළිගන්නවද?
ගරු අමාත්‍යතුමා,
ඒක කෙලින්ම මේ ප්‍රශ්නේ කොටසක් නොවුණත් මම දන්න විදිහට ඒකට උත්තර දෙන්නම්. ඒක තමයි ඒ පානදුර නිසගමේ පැමිණියා ඒ අලුත් වැඩියා කටයුතු සහ ඒ නිල හිස්වතිවෙන් නිල නිවාස කාමරයකට සාකච්ඡා කළා. අපේ අධිකරණ සේවා කොමිෂන් එකටත් දැනුම් දුන්නේ අපිට එතන තව අභියාචනාධිකරණයක් යොමු කරන්න පුළුවන් නම් අපිට තව නිලමැදිරියක් හදන්න පුළුවන්. ඒ වගේම මං හිතන්නේ පානදුර උසාවියේ එක පැත්තක බිල්ඩින් හැදීමේදී වෝටර් ලෙවල් ප්‍රශ්නයක් තියෙන බව කියා හිටියා මට ඉංජිනේරුවන් විසින්. ඉතින් කොහොම හරි ඔබතුමාගෙන ප්‍රශ්න අවධානය යොමු වෙලා තියෙන්නේ. ඉදිරියට මං ඉංජිනේරු කණ්ඩායම සමග කතා කරලා ඒ වාකට කොතරම් බලනවා.
ගරු මන්ත්‍රීතුමා,
මගේ අවසාන ප්‍රශ්නය පානදුර අධිකරණයේ විනිශ්චයකාරවරුන් උදෙසා පානදුර මුහුදු වෙරළට ආසන්නේ කලින් තිබුණ මහේස්ත්‍රාත් බංගලාව. ඒ මහේස්ත්‍රාත් බංගලාව සුනාමි අවස්ථාවේ කැඩුනා. ඉන් පස්සේ ඒ ඉඩම හිස්ව තියෙනවා. ඒක නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන කටයුතු සඳහා පවරගත් බව කිව්වත් අතවසේම සමහර ඒවා අයිතු ලෙස පෞද්ගලික අංශයට අවුරුදු 33ට බදු දීලා තියෙනවා. ඒ බදු දැන් අවසන් වෙන්නත් ආසන්නයි. ඒ වගේම තවත් ඉඩකඩම් හිස්ව තියෙනවා. ඒ නිසා පානදුර අධිකරණයේ නිල නිවාස ප්‍රශ්නේ වැදගත් එකක්, ප්‍රධාන අධිකරණ මධ්‍යස්ථානයක් නිසා දැනට විනිශ්චයකාරතුමාලා කුලී නිවාසවල ඉන්න එක ගැළපෙන දෙයක් නෙමෙයි ඔබතුමා හොඳාකරම දන්නවා. ඒ නිසා මේ කලින් පානදුර මහේස්ත්‍රාත්තුමා වෙනුවෙන් වෙරළ ආසන්නේ තිබුණු දැනට එය සුනාමියෙන් කැඩී ගොස් ඇති ස්ථානයේ ඒ අධිකරණ අමාත්‍යාංශය අවධානය යොමු කරලා එය නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධනය කරන්නේ නැත්නම් ඔබතුමාගේ අමාත්‍යාංශයට නැවත පවරගෙන ඒ පිළිබඳව ඒ නිල නිවාස පහසුකම් මහාධිකරණ විනිශ්චයකාරතුමාට සහ මහේස්ත්‍රාත්තුමාට ලබා දීම සඳහා පියවර ගන්නේද කියලා මම ඔබතුමාගේ විමසන්න කැමතියි.
ගරු
අනිවාර්යයෙන්ම අවධානය යොමු කරමු.
ප්‍රශ්න අංක 3 ගරු ශානික්‍යන් රාජපුත්‍රන් රාසමාණික මහතා මුදල් සමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක ආ රෝමලකන් 1/2021-2010 වෙනි දිනදී පාර්ලිමේන්තුව හැන්සාඩ් වාර්තාවේ සඳහන් පරිදි ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා විසින් ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සඳහන් කළ නමුත් එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ගරු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා විසින් නැවත ඉවත් කරගෙන ඇත. රෝමලකන් 2 ඊට සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉවත් කරගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ලබාගෙන නොමැත. කෙසේ වෙතත් 2019 වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු හඳුනා ගැනීමට ප්‍රමාණවත් අවස්ථා ගණනාවක් සහ ප්‍රමාණවත් තරම් කාලයක් ලබා දී තිබුණද එය සාර්ථක කර ගැනීමට ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනය අපොහොසත් වී ඇත. 2019 වර්ෂයේ ඉඳලා තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ ආයන්න රෝමිලක්කන් 1 ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනය ඈවර කිරීම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් 2021-2016 වෙනි දින කොළඹ වාණිජ මහා අධිකරණයේ අංක CHC ඇලිරක් 19 ඇලිරක් 2021 ඇලිරක් CO යටතේ පෙත්සමක් ගොනු කර ඇත. ඉහත සඳහන් කළ පරිදි ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් ලබාගෙන නොමැති බැවින් මේම කාරණය පැනනු නැගී ඇයන්න රෝමිලක්කන් එක ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ විසින් ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය 2020/5/22 දින අවලංගු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ මගින් ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනයේ තැන්පත්කරුවන් සඳහා රක්ෂණ වන්දි ගෙවීම් 2020/6/7 දින සිට ආරම්භ කරන ලදී. පසුව 2021/3/16 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ යටතේ පහසුකම් සුදුසුකම් ඇති තැන්පත්කරුවන්ට ගෙවිය යුතු උපරිම රක්ෂණ වන්දි මුදල ₹106 සිට ₹111 දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී. තවදුරටත් මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ පවතින රෙගුලාසි සංශෝධනය කිරීමටත් ද ෆිනෑන්ස් කම්පැනි PLC හි ඒ වන විටත් රක්ෂණ වන්දි මුදල් ගෙවනු ලැබූ තැන්පත්කරුවන්ට වැඩි කළ ₹105ක රක්ෂණ වන්දි මුදල ගෙවීමටත් අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව වැඩි කරනු ලැබූ ₹105ක රක්ෂණ වන්දි මුදල ද ෆිනෑන්ස් PLC ද ෆිනෑන්ස් කම්පැනි PLC ඒ වන විටත් රක්ෂණ වන්දි ගෙවනු ලැබූ තැන්පත්කරුවන්ට ගෙවීම 2021/4/12 දින සිට ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ 50 නියෝග නීති රීති සහ රෙගුලාසි වලට අනුව ද ෆිනෑන්ස් කම්පැනි PLC හි තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි ගෙවීම 2024/5/21 දින දක්වා සිදු කරන ලදී. ඒ අනුව ₹ බිලියන 12.9ක් තැන්පත්කරුවන් 36479කට ගෙවා ඇත. රෝමිලක්කන් දෙක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම අරමුදලේ මුදල් භාවිත කරමින් අදාළ සමාජික ආයතනවල සුදුසුකම් ඇති තැන්පත්කරුවන්ට සම්පූර්ණ මුදල ලබා දීමේ හැකියාව නැති අතර ₹11,00,000ක උපරිම සීමාවට යටත්ව රක්ෂණ වන්දි ගෙවීමට පමණක් ගෙවීමට හැකියාව ඇත. රෝමිලක්කන් 3 2023/14 දරන බැංකු විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කර ඇති නියෝග අනුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ යටතේ සුදුසුකම් ඇති තැන්පත්කරුවෙකුට එක් ආයතනයක් සඳහා ගෙවිය යුතු උපරිම රක්ෂණ වන්දි මුදල ₹111,00,000. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ 2010/10 ස්ථාපනය කරන ලද රක්ෂණ යෝජනා ක්‍රමයක් වන අතර ප්‍රධාන වශයෙන් මේ සඳහා අරමුදල් සැපයුණේ බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් නියමිත කාලවලදී ගෙවනු ලබන වාරික මුදල් වලින් වේ. මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ මූලික අරමුණු වනුයේ බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන් විසින් කරනු ලබන තැන්පතු රක්ෂණය කිරීම වන අතර යම් හේකින් එම ආයතනවල බලපත්‍රය අවලංගු කළහොත් එම ආයතනවල තැන්පත්කරුවන්ට ₹11,00,000ක උපරිමයේ දක්වා රක්ෂණ වන්දි ගෙවීම සිදු කිරීම වේ. එමෙන්ම බැංකු විශේෂ විධිවිධාන පනත සහ ඒ යටතේ නිකුත් කර ඇති නියෝග අනුව ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සහ විදේශ විනිමය තැන්පතු යන දෙවර්ගයටම අදාළව සුදුසුකම් ඇති තැන්පතු කරුවෙකුට ගෙවිය යුතු උපරිම මුදල ₹12,00,000 සීමාවට යටත් වෙනවා. 4 2019 ජනවාරි මාසයේ ₹1,950,000 අධික තැන්පතු රැස්කිරීම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනයේ කළමනාකරණය විසින් ගනු ලැබුවක් වන අතර ඒ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද තැන්පතු සීමාව තුළ සිදු කර ඇත. 5 ඉහත රෝමිලක්කන් 4 සඳහන් කළ පරිදි එම තැන්පතු රැස්කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද සීමාව තුළ සිදු කර ඇත. ඈ යන්න පැනනු නැගී.
ගෞරව සභානායකවරලේ එනුඩිය කර්ල්විගේ පොව මුදල් இலங்கை தமிழரசு கட்சி தமிழ் மக்களுடைய இலங்கையிலே உள்ள பிரதான கட்சி என்றதின் அடிப்படையிலே வரலாற்று சாதனை படைத்த தமிழக வெற்றி கழகத்தினுடைய தலைவர் தளபதி விஜய் அவர்களுக்கு என்னுடைய வாழ்த்துக்களை முதலாவது இந்த பாராளுமன்றத்தை நான் தெரிவித்துக் கொள்கின்றேன். தமிழ்நாடு மக்களோடும் தமிழ்நாடு அரசோடும் ஈழத்தமிழருடைய பிரச்சனைகள் சம்பந்தமாக நாங்கள் வேலை செய்வதற்கு காத்துக் கொண்டிருக்கிறோம் என்ற செய்தியும் சொல்லி கரு அமதித்துமணி මේ කාරණාව පිළිබඳව මම මේ පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රශ්න කරන තුන්වෙනි අවස්ථාව මේක 2020 සිට. ගරු අමාත්‍යතුමනි, මේක 2008 ඉඳන් ආපු ප්‍රශ්නයක්. හොඳට ගියපු ආයතනයක් දේශපාලන කාරණා නිසා ලලිත් කොතලාවල මහත්තයත් එක්ක පැටලිලා ද ෆිනෑන්ස් ආයතනය බංකොලොත් ආයතනයක් බවට පත් කිරීමේ වැඩසටහන 2008 ආරම්භ කරේ.
එතකොට 2008 සිට 2019 වගේ කාලයක් වෙනකොට ගරු අමාත්‍යතුමනි 2019යි 10යි 23 දිනේදී මෙම ආයතනය ද ෆිනෑන්ස් ආයතනය කැන්සල් ඒකේ ලයිසන් එක කැන්සල් කරනවා කියලා දැනදෙන 2019 ජනවාරි මාසයේදී ආයෝජකයන්ට අලුතෙන් ඇවිල්ලා ආයෝජනය කරන්න කියලා දැම්ම නෝටිස් එකක් ඇඩ් එකක් විශාල මුදලක් වෙන් කරලා ඒ අවස්ථාවේදී රුපියල් බිලියන එකට ආසන්න ප්‍රමාණයක් මිලියන 950ක් අලුත් තැන්පතු කරුවන්ගේ මුදල් අරගෙන ඊට පස්සේ තමයි මේක වහලා දාන්නේ ඊට පස්සේ ගරු අමාත්‍යතුමනි මේ ද ෆිනෑන්ස් ආයතනයේ හිටපු ඩිරෙක්ටර් කෙනෙක් මං හිතන්නේ ඔබතුමාලාගේ ආණ්ඩුව යටතේ මේ පිළිබඳව මේ යන ක්‍රියාවලියට පිටින් ගිහිල්ලා කොමිසමක් පත් කරන්න එහෙම නැත්නම් අලුත් ක්‍රියාමාර්ගයක් ගන්න මොකද සසෙක්ස් ඉන්ටර්නැෂනල් කොලෙජ් කියලා ආයතනයක් මේ ද ෆිනෑන්ස් ආයතනයේ තිබ මුදල් වලින් පවත්වාගෙන ගියා කියලා අපිට ආරංචි මාර්ග තියෙනවා ඒ වගේම තමයි ද ෆිනෑන්ස් ආයතනයේ අයිති බිල්ඩින් ආකාශ කඩේ ඒ වගේ කොළඹ වටිනා බිල්ඩින් විශාල ප්‍රමාණයක් තිබුණා. එතකොට ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ පිළිතුර ඇතුලේ විශේෂයෙන්ම තිබුණේ මේ රක්ෂණය ලබා දීම පිළිබඳ. රක්ෂණය කියලා කියන්නේ ගරු අමාත්‍යතුමනි ඒක තැන්පතු කරුවන්ට ලැබෙන වෙනම දෙයක්. හැබැයි මේ තැන්පතු කරුවන්ගේ මුදල් ඒ තැන්පතු කරුවන්ට ලබා නොදී මේ ලික්විඩේෂන් ප්‍රොසෙස් එක හරහා ද ෆිනෑන්ස් ආයතනයේ ඉන්න සේවකයන් තමන්ගේ මුදල් අරන් තියෙනවා. එතකොට මේකට ප්‍රමාණවත් 2018 මේක සෙන්ට්‍රල් බැංක් එක බාර ගන්නකොට ද ෆිනෑන්ස් ආයතනයේ වත්කම් ඒකෙ තිබ්බ වගකීම් වලට වඩා වැඩි. හැබැයි ඒ වගේ තත්ත්වකදී ගරු අමාත්‍යතුමනි මේක හිතාමතාම මේක පිළිබඳව මම දකින විතර මහා විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. මොකද 2021 දී මේකේ කොමර්ෂල් හයිකෝට් එකේ ගිය නඩුවේදීත් යම් එකඟතාවයකට ඒ නඩුව දාපු පාර්ශවයේ අනුමැතිය නැතුව නීතිඥවරු නාවකට තමයි කියදින්. මම ඔබතුමාගෙන් අහන්නේ ගරු අමාත්‍යතුමනි මේ අසරණ මිනිස්සු මේ අසරණ මිනිස්සුන්ට යම් සහනයක් දෙන්න මේ ආණ්ඩුවට බැරිද මැදිහත් වෙලා අලුතෙන් කමිටුවක් දාලා මොකද මේක ලොකු වංචාවක් මේ වෙන්නේ. ඉතින් ඔබතුමාගෙන් මගේ ඉල්ලීමක් සහ ප්‍රශ්නයක් වෙන්නේ මේ ද ෆිනෑන්ස් ආයතනයට දාපු තැන්පත් කරුවන්ට සාධාරණත්වයක් ගන්න මේ රක්ෂණයක අයින් කරන්න මිනිහ මිනිස්සය කියලා ලක්ෂ 50ක් යාගේ EPF එකේ සල්ලි අරන් දාලා තියෙන්න පුළුවන්. ඉඩමක් විකුණලා දාලා තියෙන්න පුළුවන්. ඒ මුළු ප්‍රමාණයම නැති වෙනකොට මේ ලික්විඩේෂන් ප්‍රොසෙස් එක පිළිබඳ විශාල සැකයක් තියෙනවා. මේක 2008 ඉඳන් අප ප්‍රශ්නයක්.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නය. ගරු අමාත්‍යතුමා.
බොහොමත්ම ස්තුතියි කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමනි ඉදිරිපත් කරපු කාරණාවල අපිට තවදුරටත් අධ්‍යයනය කරලා ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවාද කියලා බලන්න අපි යොසුළු වෙන්නම්. ඒ වගේම අර රුපියල් මිලියන 950 අත්පත් කර ගැනීම ඒ වෙලාවේ පැවති නීති රීති රාමුව ඇතුළෙම තමයි මේගොල්ලෝ මේ ගිහින් තියෙන්නේ. මොකද අර බලපත්‍රය අවෝසි කරනවායි කියලා නිවේදනය නිකුත් කරාට පස්සේ එතනින් ඉල්ලීම ඇවිල්ලා තියෙනවා මේක නැවත රීවයිව් කරගෙන යන්න පුළුවන් කියන කාරණේ. ඒ අනුව දීපු එකක් කෙසේ වෙතත් අර බලපත්‍රයේ තහනම් කළාට පස්සේ ඒ අවුරුදු 4 ඇතුළතදී නැවත මුදල් එකතු කරගෙන නැහැ. ඒ සීමාවෙන් නවත්තලා තියෙනවා. ඒ වගේම අර ලික්විඩේෂන් ප්‍රොසෙස් එකේදීත් මේ සේවකයන්ට ගෙවීම සිද්ධ කරලා තියෙන අර ප්‍රෙෆරෙන්ෂල් පේමන්ට් ඕඩර් එකට. එතකොට තියෙන්නේ ව්‍යවස්ථාපිත ගෙවීම කරලා සේවකයන්ට ගෙවීම කරලා සමස්තයක් වශයෙන් ගත්තම සුළු ප්‍රමාණයක්. නමුත් අර නීතිමය ප්‍රෙෆරෙන්ෂල් ඕඩර් එකේ ගිහින් තමයි තැන්පත් කරුවන්ට මේ ගෙවීම සිද්ධ කරලා තියෙන්නේ. නමුත් ඔබ ඉදිරිපත් කරපු කරුණු අපි සලකලා බලන්න.
ගරු මන්ත්‍රීතුමා.
ඒකටමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය තමයි ගරු අමාත්‍යතුමනි මේ වෙනකොට ලංකාව තුළ විශාල ආයතන ප්‍රමාණයක් එක එක නම් වලින් අර ප්ලාන්ටේෂන් මේ ප්ලාන්ටේෂන් එක එක නම් වලින් ලංකාවේ ඉන්න ජනතාවගේ බදු මුදල් ලොකු පොලියක් ලබා දෙනවා කියලා පොරොන්දු යටතේ විශේෂයෙන්ම දැන් නැගෙනහිර පළාතේ අපේ මම නියෝජනය කරන මගේ ගමේ සෙන්ට්‍රල් බැංකේ අනුමැතිය නැතුවත් සමහර ආයතන මුදල් එකතු කරන ආයතන තියෙනවා. දැන් මේ වෙනකොට ඔබතුමා දන්නවා ලංකාව තුළ සෙන්ට්‍රල් බැංක එක කෙරෙහි මුදල් අමාත්‍යාංශය කෙරෙහි විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් තියෙනවා. මොකද සෙන්ට්‍රල් බැංක එකේ අයිති මුදල් මිලියන 2.5ක් හැකර් කෙනෙක් මාර්ගෙන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සෙන්ට්‍රල් බැංක එකේ මේ කෑලි කෑලි වලට කැඩීම තුළ මේ වගේ කාරණා ඉදිරි අනාගතයේදී සිදු නොවෙන්න, ඒ කියන්නේ ගරු අමාත්‍යතුමනි අපි මුදල් කාරක සභාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා කැඳවපු අවස්ථාවේ අපිට අපි ප්‍රශ්න කරපු දේවල් වලට ලැබිච්ච පිළිතුරු අපිට ගොඩක් පිළිතුරු පිළිගන්න බැපුලුවන් පිළිතුරු නෙමෙයි. ඒ කියන්නේ මේකෙදි ගරු අමාත්‍යතුමනි මේකේ වගකීම ඉදිරි අනාගතයේදී ඔබතුමා මුදල් අමාත්‍යාංශයේ ඔබතුමත් වගකීම් අමතිවරයෙක් හැටියට මේ සෙන්ට්‍රල් බැංක් එකේ කාර්යභාරය පිළිබඳව මම යෝජනා කරනවා. මොකද ඉන්ටර්නල් ඔඩිට් මෙකැනිසම්ස්, IT ඔඩිට් මෙකැනිසම්ස්, ඒ වගේ මොන හරි ඔඩිට් ප්‍රොසීජර්ස්, ඒ වගේ ගොඩක් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ්ස් වලට අනුව මේ සෙන්ට්‍රල් බැංක් එක ඇතුලේ සෙන්ට්‍රල් බැංක් එකේ රිස්ක් ඇසස්මන්ට් එකක්, ඔඩිට් ප්‍රොසීජර් එකක් මොන හරි එහෙම අලුතෙන් හදන්න මොන හරි ක්‍රමවේදයක් තියෙනවද? මොකද නැත්නම් මම දැක්ක ගරු කතානායකතුමනි මේ ගිය සතියේ මට හරියට නැහැ කුරුණෑගල හරි කොහේ හරි ජනතාවක් ඇවිල්ලා බෝඩ් අල්ලගෙන ගිහිල්ලා
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්නේ
ඒගොල්ලන් තැන්පත් කරපු මුදල් ආයෙ ලබා ගන්න. ඉතින් ඒක නිසා මින් ඉදිරියට මංකන මුදල් අමාත්‍යයන් ්‍රෙශරිය එක
හැබයි
ඔව කතා නැගතමන මේ වගේ මේ නිල නොලත් එහෙමනත්තන් ලියාපදදි නොකරපු මේ ආයතන ඉතා වහාම හඳුනාගෙන මේකෙන් ජනතාවගේ මුදල් ආරක්ෂා කර ගැනීම මහරි ඔඩිට් ක්‍රමවේදයක්
අන්ඩුවට
රජයට තියනද කියනකත මගිලඟ ප්‍රස
බොමත් මස්තුති මහබැංකෝ යටතේදී මූල්‍ය ස්ථාවරත්වය අත්පත් කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් බැංකු පිළිබඳ විමර්ශන කටයුතු කරන විනමාංශයකුත් බැංකු නොමන ශේත්‍රයේ විමර්ශනයේදී විනමාංශයකුත් තියෙනවා. එතකොට මූල්‍ය සමාගම්ව වෙනත් ආකාරයකට කටයුතු කරන දේවල් වැටෙන්නේ සමහරවා බැංකු නොවන ආයතන, සමහරවා සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපුවා. මේ විදිහට පවතින නීති රීති රාමුවට පිටින් හදාගත්තු ශුද්‍ර ණය සම්බන්ධයෙන්ුත් ආයතන ගණනාවක් ස්ථාපිත වෙලා තිබුණා. ඉතින් ඇත්තරම දැන් අපි ශුද්‍ර ණය කළමනාකරණය පිළිබඳව අධිකාරිය පත් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී බැංකු නොවන ශුද්‍ර ණය සම්බන්ධයෙන් කරන සියලු කටයුතු අධීක්ෂණය කිරීමට අපිට මැදිහත් වීමේ හැකියාව තියෙනවා.
ප්‍රශ්න අංක 4 ගරු රවි කරුණානායක මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් සිටිනවා.
4 වෙනි ප්‍රශ්න කතානායකතුමා අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍ය ගරු අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ප්‍රශ්නංක A1 ලියාපදිංචි තරුපන්තියේ හෝටල් සංඛ්‍යාව 31යි ක්‍රියාත්මක වර්ෂ පිළිවෙලින් දක්වා තිබේ. කාමර ධාරිතාවය 4787යි ඍජු හා වක්‍ර සේවකයන් සංඛ්‍යාව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව තොරතුරු නොමැත. අංක 2 රෝමන අංක 2 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව ඒ පිළිබඳව තොරතුරු නොමැත. රෝමන අංක 3 වසර 2010 සිට 2025 දක්වා තොරතුරු දක්වලා තිබෙනවා. 2010 ගත්තොත් එහෙම 654,476ක් සංචාරකයන් පැමිණලා තිබෙනවා. ඒ වගේම මුළු ආදායම $1,576,000යි. එක් සංචාරකයකින් ලැබූ ආදායම $880,000යි. 2025 ගත්තොත් එහෙම 23,62,521ක් සංචාරකයන් පැමිණිලා තිබෙනවා. $1,3219ක් ආදායම විදිහට ලැබිලා තිබෙනවා. එක සංචාරකයකින් ලැබූ ආදායම 1,362ක්. ප්‍රමිලක්කං 4 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව තොරතුරු නොමැත. ප්‍රමිලක්කං 5 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව තොරතුරු නොමැත. A1 තොරතුරු විශාල ටේබල් එකක දක්වලා තිබෙනවා. 2010ට අදාළව ගත්තොත් සාමාන්‍ය කාල සීමාව සංචාරකයන් නැවතීම ශ්‍රී ලංකාවේ දින 10ක්. ඒක 2025 වෙනකොට 8.3ට අඩු වෙලා තිබෙනවා. රෝම ඉලක්කං 2 2018 සහ 2024-25 එක්සිට් සර්වේ එක අනුව සම්පූර්ණ සංචාරක පැමිණීම් වලින් 18%ක් රිපීට් විසිටර්ස්ලා විදිහට සමීක්ෂණයෙන් හෙළි වෙලා තිබෙනවා. රෝම ඉලක්කං 3 අදාළ රටවලට අදාළව ඒ වර්ෂවලට දක්වා තිබෙනවා මේ තොරතුරු. මේක මම කියවන්න යන්නේ නැහැ, මම හිතන්නේ දීර්ඝ කාලයක් ගන්න වෙනවා කියවන්න ගියොත්. A1 සංචාර කර්මාන්තයේ පවතින දුර්වලතා 13ක් අපි හඳුනාගෙන මේ වර්තාවට ඉදිරිපත් කරලා තිබෙනවා. එයින් කීපයක් ගත්තොත් එහෙම පළාත් මට්ටමින් සංචාරක ආකර්ෂණ ස්ථාන නිසි පරිදි හඳුනාගෙන සංවර්ධනය කිරීමට සැලසුම් හිඟවීම හේතුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රමාණවත්ව සිදු නොවීම, ජාතික වෙළඳ නාමකරණය බ්‍රෑන්ඩින් සහ ගමනාන්ත අලෙවිකරණය සඳහා නවම උපාය මාර්ග භාවිතා නොවීම, විශේෂයෙන් ඩිජිටල් ප්‍රොමෝෂන්ස් වගේ දේවල්, සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රාජ්‍ය හා පුද්ගලික ආයතන අතර සම්බන්ධීකරණයේ පවතින දුර්වලතා, වගේම සංචාරක ශේෂය දාලා ආයෝජන ප්‍රමාණවත් නොවීම සහ සංචාරක ස්ථාන කළමනාකරණයේ පවතින දුර්වලතා මේ වගේ දුර්වලතා 13ක් හඳුනාගෙන මේ වර්තාවට ඇතුළත් කරලා තිබෙනවා. ඒ වගේම එම වර්තාවලින් ඇතිවෙන අහිතකර බලපෑම් 11ක් හඳුනාගෙන වර්තාවට ඉදිරිපත් කරලා තිබෙනවා. එයින් කීපයක් සඳහන් කරොත් යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රාදේශීය සංචාරක සංවර්ධනය මන්දගාමී වීම, නවයේ සංචාරක නිෂ්පාදන හා සේවාවන් සංවර්ධනය නොවීම හේතුවෙන් කර්මාන්තයේ තරඟකාරීත්වය අඩුවීම, ආයතන අතර සම්බන්ධීකරණ දුර්වලතා හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය සහ සම්පත් නාස්තිය, ජනතාවගේ සහභාගිත්වය අඩුවීම හේතුවෙන් ප්‍රාදේශීය ආර්ථික ප්‍රතිලාභ සීමිත වීම යනාදී වශයෙන් කරුණු 11ක් දක්වා තිබෙනවා. රෝමිලකන් 3 පළාත් මට්ටමින් සංචාරක සංවර්ධන මාස්ටර් ප්ලෑන්ස් ප්‍රධාන සැලසුම් සකස් කිරීම අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම ආයතන අතර තියෙන සම්බන්ධීකරණ දුර්වලතා අවම කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිටවලා තීන්දුව තීරණ ගැනීමට අපි කටයුතු කරලා තිබෙනවා. නව වෙළඳපළ ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ග්ලෝබල් ප්‍රමෝෂන් කැම්පේන් එකක් අපි මේ වෙනකොට ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම සංචාරකින් අද්විතීය අත්දැකීම් ලබා දෙන එක්ස්පීරියන්ස් බේස් සංචාරක නිෂ්පාදන හඳුන්වා දෙමින් තිබෙනවා. ආපදා අවදානම් කළමනාකරණයේ සංචාරක උපාය මාර්ග සැලසුම් රජයට ඒකාබද්ධ කිරීම සහ සූදානම වැඩි දියුණු කිරීමේ කටයුතු සිදු කරනවා. යනාදී වශයෙන් අපි කරුණු 11ක් හඳුනාගෙන මේ වර්තාවට ඉදිරිපත් කරලා තියෙනවා. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
කථානායකතුමනි, මට ලැබුණ දේවල් වලින් 140කට උත්තර සපයලා නැහැ. Airbnb එකේ ඉන්ෆර්මේෂන් නැහැ, රෙවනිව් එක නැහැ, දුන්න දත්ත අනුව ඒක වාර්තා කළා අපිට ලබා ගන්න දෙයක් නැහැ. එහෙනම් එතකොට මට මේක ප්‍රකාර කළා උත්තර අහන්න බැරි වෙනවා. දැන් මේක ඉදිරිපත් කරේ මම ඇහුවේ Airbnb එකේ කී දෙනෙක් ඉන්නවද, ඊට පස්සේ ඒක රෙවනිව් එක මොකද තාත්මේ පාර්ලිමේන්තුව වාර්තා කරේ නැහැ. මං ඒක නොතකා මං සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්නම් නියෝජ්‍ය අමාත්‍යතුමනි, කරුණාකරලා කියන්න පුළුවන්ද, දැන් මම 2025 පෙබරවාරි මාසේ මං ඔබතුමාගේ ඇමතිතුමාගෙන් ඇහුවා ප්‍රශ්නයක්, මේක ප්‍රශ්නයක් වෙනවා කියලා දැනගෙන මේ ප්ලට්ෆෝම් පේමන්ට් ප්ලට්ෆෝම් සම්බන්ධයෙන් කන්ට්‍රෝල් එකක් තිබෙනවද සහ මං හිතන විදියට ඔබතුමාත් සිටියා ඒක අපේ කාර්ක සභාවේ ඔබතුමාලත් එක්ක මහල අවස්ථාවේදී එතුමන් දැනුවත් කරේ බ්‍රිස්බන් වල මේ ප්ලටෆෝම් එකක් හදන කටයුත්තක් තියෙනවා 2025 මාර්තුවේ ආරම්භ කරයි කියලා. මේක අවුරුද්දකින් ලබලා දෙනවයි කියලා. මේක තුල මොන වගේ ප්‍රගතියක් තිබෙනවද? මොකද අද ඔබතුමා දන්නවා මහ බැංකු තුල ගමන් කරන තුල පේමන්ට් ප්ලටෆෝම් රටවල් 3-4ක් තමාලගේ සංචාරකයන් මේ රටට ඇවිල්ලා ඒ ගෙවීම වෙනත් රටවලට තමයි සල්ලි ටික යන්නේ. ඒකෙන් ආදායමක් උපාදිනය කරන්න බැරි වෙනවා. ඒකෙන් සැබෑ ආදායම් තත්ත්වය මේ රටට ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ගිය අවුරුද්දේ 111කින් සංචාරක වැඩි වුණාට ආදායම 108.4කින් අඩු වුණේ. එතකොට මේ රටට එන්න තියෙන සල්ලි වෙනින් තැන්වලට යනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවත් ඔබතුමාලත් මේව දැන දැන මොනවද අපි නිවැරදි කරන්න පුළුවන් ස්ථාවරය ඇති කරන්නේ කියන එක මට කාරණික ඉල්ලන්න ඕනේ. මොකෝ ඒ සම්බන්ධයෙන් මම ඔබතුමාට ලිඛිතව දැනුවත් කරා. රටවල් 3ක් දකුණු පැත්තේ කෙලිම පේමන්ට් ප්ලට්ෆෝම් එක පිටරටට ගෙවනවා. ඉතින් මේකෙන් බිලියන් අපි බිලියන් 3ක් එව්වට ඇත්ත වශයෙන්ම මීට වැඩිය 120ක් 25ක් හොයාගන්න පුළුවන් කියන මතය තමයි අපි සිටින්නේ.
ගරු නියෝජ්‍ය
මහත්මයා, නිසා කරුණා කළා නිවැරදි ස්ථාවරය කොයා කාර්යෙන්ද රටට ආදම උපාදන කරන්න පුළුවන් වන්නේ කියන එක ඔබතුමා කරන්න යන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න.
නියෝජ්‍ය මහත්මයා,
ඔව් ගරු කථානායකතුමනි, ඔව් මම එකඟ වෙනවා මන්ත්‍රීතුමා මතු කරන කාරණය පිළිබඳව. නමුත් විශේෂයෙන් මේක ඉතාමත්ම සංවේදී සහ ඉතාමත්ම ප්‍රවේශමෙන් අපි කළමනාකරණය කළ යුතු තත්ත්වයක්. සංවේදීවන්නේ මෙන්න මෙහෙමයි මන්ත්‍රීතුමනි දැන් අපි ගත්තොත් සංචාර කර්මාන්තයේ පුංචි ගෙස්ට් හවුස් එකක් කරන තැනකින් ගත්තොත් විශේෂයෙන් ඇල්ල වගේ ප්‍රදේශයක් ගත්තොත් කාමර 10000කට අධික ප්‍රමාණයක් ඉන්නවා ඒගොල්ලන්ගේ සම්පූර්ණ මේ සංචාරකින් පැමිණින්නේ මේ ප්ලැට්ෆෝම් හරහා එතකොට මීට පෙර තිබුණු රජයක් මේ ප්ලැට්ෆෝම් වලට ප්ලැට්ෆෝම් කීපයක් තියෙනවා මම නම් කියන්න ලෑස්ති වෙන්නේ නැහැ ඒගොල්ලන්ට බදු වැට් එක ගේන්න උත්සාහ කරා එතකොට ඒගොල්ලන් ලෑස්ති වුණා සම්පූර්ණ ඒගොල්ලන්ගේ මේ කටයුතු වලින් ඉවත් වෙලා අයින් වෙන්න දැන් එහෙම වුණොත් එහෙම අන්න අර ඒක තමයි මම සංවේදී කිව්වා අර වගේ විශාල වශයෙන් Tamanට ප්‍රවර්ධනයක් කරගන්න ශක්තියක් නැති විදේශ සංචාරක වෙළඳ පොළවල් වලට යන්න බැරි ඒ වගේ අය Tamanගේ කාමර විකුණ ගන්න මේ අවස්ථාව අහිමි වෙලා යනවා ඒක තමයි ඒක සංවේදී වෙන්නේ දෙවනුව අපි මේ අත් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා. දැන් අපි කල්පනා කරනවා දැන් උදාහරණයක් විදිහට ගිය අවුරුද්දේ ගත්තෝ ස්පාඤ්ඤය. ඒගොල්ලන් ලිස්ට් එකක් දීලා කිව්වා ඔය ප්ලැට්ෆෝම් එකකට මෙන්න මේ අය අපිත් එක්ක රෙජිස්ටර්ඩ් නැහැ. මේගොල්ලන් අයින් කරන්න කියලා. දැන් ඒක අපිට කරන්න පුළුවන්. එහෙම කරොත් එහෙම ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර ඒගොල්ලන්ගේ එමුණුත් ඒ ආර්ථික තත්ත්වයට බලපෑමක් ඇති වෙනවා. එතකොට අපි ඒ අනුව තමයි මේගොල්ලන් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා කොහොමද ඒගොල්ලන් ටැක්ස් පේයින් ප්ලැට්ෆෝම් එකට ගේන්නේ කියලා. ඊට පස්සේ ටැක්ස් පේයින් ප්ලැට්ෆෝම් එකට ගෙනාවට පස්සේ අපි හිතනවා පාලනයකට අපිට ගන්න පුළුවන් කියන එක. ඒ වගේම ඔය අවිධිමත් කියපු කණ්ඩායම විධිමත් ව අපේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීමේ වැඩ පිළිවෙලක්.
ගරු නියෝජ්‍යමත්තුමා පිළිතුර කෙටි කරන්න. ගරු නියෝජ්‍යමත්තුමා ආන ප්‍රශ්න පිළිතුරු ලබා දීලා ඔබ
ඒක තමයි මම කිව්වේ
පිළිතුර අවසන් කරන්න.
බදු ගෙවීමේ ක්‍රමය ඇතුළත මේගොල්ලන් ඇතුළත ගන්න අපි සාකච්ඡා ආරම්භ කළා මේ වෙනකොට සාකච්ඡා දෙකක් පවත්ලා තිබෙනවා. ඉතින් තව අපි සාකච්ඡාවක් තිබුණා ඒ වගේම තොරතුරු හුව මාරුවට. ඉතින් මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ ටිකක් වගකීමෙන් කල්පනා කරගත යුතු තත්ත්වයක්. හැබැයි මේක දිගින් දිගටම මෙහෙම යන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය වැඩ කටයුතු අපි සාකච්ඡා කරමින් සිදු කරමින් තමයි තිබෙන්නේ.
ගරු
දෙවනි ප්‍රශ්නය කතානායකතුමනි ලංකාව මාකට් කරන එක මයිතනේ සංචාරක මේ මාකට් කරන එක මයිතනේ මදි. අපේ ටැග් ලයින් වෙනස් වෙනවා. අපේ ලංකාව මාකට් වෙන විදිය වෙනින් රටවල් එක්ක සාපේක්ෂව බලනකොට ඒක මදි. දැන් අඩුගානේ CNN එකේ ඒගොල්ලන්ගේ අර තියෙන වෙද ෆෝකාස්ට් එකවත් කොළඹ මේ අවුරුද්ද තුල නැති වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි දැනුවත්ව සංචාරක කර්මාන්තය මිකෙන් ටුවරිස් ඉන්ඩස්ට්‍රි එක සාමාන්‍ය විධිමත්ව තියෙන මොකද මේ හෝටල් කාර්යයෙන් සියලු දෙනාම ඒක රාශි වෙලා එතනින් කටයුතු කරනවා. ඇයි මේ බ්‍රෑන්ඩින් සහ සෙස් එක එන්නේ? මම හිතන්නේ ටුවරිස් TDL එකක් එකතු කරනවානේ. ඒකෙන් බිලියන් 13ක් තියෙනවා. ඇයි මේව පාවිච්චි කරන්නේ නැත්තේ? ඒ කර්මාන්තය මීට වැඩි ප්‍රවර්ධනය කරන්න කටයුතු ලංකාව විතරනේ ජාත්‍යන්තර මට්ටමින්ම. ඒකේ හෝටල් සංචාර කර්මාන්තය ඉන්න සියලු දෙනාම කියන්නේ මේකට දිශාවක් හරි ඩිරෙක්ෂන් එකක් ලැබිලා නැහැ කියලා අමාත්‍යංශතුලින්.
ධර්ණ්‍යෝජමාත්තුමා.
ඔව් කතානායකතුමනි අපි සාම්ප්‍රදායික විශේෂයෙන් ওই සංචාරක වෙළඳ පොළවල් ප්‍රදර්ශනවලට සහභාගී වීමේ කටයුතු අපි කරගෙන යනවා වාර්ෂිකව. දැන් ගිය අවුරුද්දේ අපි ගත්තොත් බිලියන 6කට වැඩි අපි ඒ වෙනුවෙන් වියදම් කරලා තිබෙනවා. මන්ත්‍රීතුමා සඳහන් කරන මේ ගෝලීය ප්‍රවර්ධන වැඩපිළිවෙල බිලියන 5ක අපි වැඩපිළිවෙල මේ වෙනකොට සකස් කරලා ඒක දැන් ට්‍රෙෂරියේ තියෙන කැබිනට් එකට යවලා තිබෙනවා. ඒ අනුමැතිය ආව ගමන් අපි ඒක පටන් ගන්නවා. නමුත් මේ කෙටි කාලීනව තව බිලියන 1ක විශේෂයෙන් මේ යුද්ධයෙන් ඇති වූ බලපෑමත් එක්ක චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ස්පාඤ්ඤය වගේ සමමාක අපේ ඔෆ් සීසන් එකට ගැලපෙන මාකට් වල ප්‍රවර්ධන වැඩ පිළිවෙලක් අපි දැන් මේ වෙනකොට අපිට අනුමැතිය ලැබිලා තිබෙනවා. ඉතින් මේ වැඩ පිළිවෙල අපි තව සතියකින් විතර මම හිතන්නේ අපිට ආරම්භ කරන්න පුළුවන්. ප්‍රවර්ධන වැඩ කටයුතු විශේෂයෙන් ඔය ග්ලෝබල් කැම්පේන් එක අපි සැලසුම් කරලා තිබෙන්නේ. ඉතින් අපේ රජයේ පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය වට යටත්ව අපි මේ වැඩ කටයුතු කරමින් ඉන්නවා.
ප්‍රශ්න අංක 5 ගරු රෝහණ බණ්ඩාර මහතා බලශක්ති අමාත්‍යතුමාගේ අසීමට.
මම මහානා ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයේ පිළිතුරු ආ රෝමන් 1 ප්‍රශ්නයේ පැන නගින්නේ 2024 වසරේ විදුලි බල මණ්ඩලයේ විසින් බැංකු ණය ලබාගෙන තිබෙනවද කියන එක ඔහු පිළිතුරු ඔහු රෝමන් 2 එම බැංකු ලංකා බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ මහජන බැංකුව රෝමන් 3 2024 12 31 වන දින වෙනකොට රාජ්‍ය බැංකු වලින් ලබාගෙන තියෙන බැංකු ණය වලට අදාළව 2026 2 28 වන විදිහට බැංකු ශේෂය 11,666 මිලියන 855,608ක් ඒ පිළිබඳ ඒ බැංකු වලට අදාළ ණය පිළිබඳ තොරතුරු ඇමිනුම එක හැටියට මම සභාගත කරනවා. රෝමන් 4 විදුලි බල මණ්ඩලය විසින් බැංකු ණය ණය ගැනීම අවම කිරීම සඳහා අමාත්‍යාංශය හැටියට ගනු ලබන ක්‍රියාමාර්ග සාමාන්‍යයෙන් අපි උත්සාහ කරන්නේ පිරිවැය ආවරණයේ වෙන විදියට විදුලි අය කිරීමේ ක්‍රමයට යන්න. එතෙන්දී අපි ක්‍රම දෙකක් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් අපේ ජනන පිරිවැය අඩු කරගන්න එක. ඒ වගේම මෙහෙයුම් පිරිවැයත් අඩු කරගැනීමේ සැලසුමේ එක කොටසක්. ඒ අනුව හැකි පුළුවන් තරම් අඩුවෙන් බැංකු ණය මුදල් ලබා ගැනීම අවම කරගන්න තමයි අපේ බලාපොරොත්තුව. ආ කොටස අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ප්‍රථමයෙන්ම අපි ඔබතුමාට සුබ පතනවා. ආන්දෝලනාත්මක අමාත්‍යාංශයක් බවට පත් නොකර, ජනතාව මත පීඩාව පත් නොකරන අමාත්‍යාංශයක් බවට පත් කරලා කටයුතු කරන්න හැකියාව ලැබෙන්න කියන සුබ ප්‍රාර්ථනා ඔබතුමාට කරන ගමන් මම හිතන ඔබතුමාගේ පිළිතුරේම තිබුණා පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වීම තුළ තමයි බැංකුවලින් ණය ගන්නට සිද්ධ වෙන්නේ. ඒතකොට ඔබතුමා අපි හැමෝම දන්න කාරණා තමයි මේ කාල ඔබතුමාට අමාත්‍යාංශයට යන්න පවා සිද්ධ වෙන්නේ. අමාත්‍යාංශ ඔබතුමාගේ අතට පත් වෙන්නේ පවා මේ රටේ ගල් අඟුරු පිළිබඳව ඇති වෙච්ච ඛේද වාචනයේ සිද්ධිය නිසා තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක නිසා ඔබතුමාලා අපි දන්න කාරණයක් තමයි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුල ඒ තුලින් ගත හැකි ධාරිතාවෙන් අවශ්‍ය බලශක්තිය ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා මම අහන්න කැමතියි ඔබතුමාගෙන් මේ ඒ නොලැබීම නිසා අපිට ද්‍රව ඉන්ධන වලට යන්න සිද්ධ වුණා. ඒක ඒ හිගේ පියවා ගන්න. එතකොට ඒක නිසා මේ එතන අතිරේක පිරිවැයක් විශාල බරක් විදුලි බල මණ්ඩලයට දරන්න වුණා. එතකොට මේක ජනතාව මතට පටවන්නේ නැහැ කියලා යනත්ම එක අවස්ථාවක කිව්වා. ආයේ එතුමාගේ කතාවේ මායතනකදී කියනවා කොටසක් ආයේ පටවන්න සිද්ධ වෙනවා. දැන් එතකොට අපිට හෙට අනිද්ද දැනගන්න තියෙනවා නැවත විදුලි බිල වැඩිවීමක් පිළිබඳ 120ක් දක්වා වැඩිවීමක් සම්බන්ධව ඔබතුමාලා ඉල්ලීමක් කරලා තියෙනවා කියන தත්ත්වය අපිට අහන්න දකින්න ලැබෙනවා. එතකොට ඒ නිසා අපි අහන්නේ ඔබතුමාලා නැවත මේ ජනතාව මත පටවලාද මේ පිරිවැය මේ ආවරණය කරගන්න හදන්නේ නැත්නම් බැංකු ණය ආකාරයෙන්ද මේ ගල් අඟුරු සිදුවීම නිසා බාල ගල් අඟුරු ගෙනේම නිසා විදුලි බල අමාත්‍යාංශ නැත්නම් ඒ නොරොච්චෝලේට එල්ල වෙච්ච බලපෑම ආවරණය කරගන්න හදන්නේ ජනතාව මත පටවලාද නැත්නම් බැංකු ණය හරහාද කියන එක තමයි දැනගන්න ඕන. කොහොමද
අමාත්‍යතුමා?
එකක් තමයි ජනාධිපතිතුමාත් ඉතා පැහැදිලි කරා වගේ ඔබතුමත් සඳහන් කරා වගේ කිසිලේ සිතකින්ම මේ ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු භාවිතාව නිසා ඇතිවන පිරිවැය ජනතාව මත ඒ කියන්නේ විදුලි පාරිභෝගිකයා මත පටවන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේම තමයි අපිට මේ කොටසක් අපිට අනිවාර්යයෙන්ම ඒ අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළම තියෙනවා. අදාළ ආයතනෙන් ණය කරගන්න ඕන කොහොමද කියන එක සම්බන්ධයෙන් ඒ අනුව කටයුතු කරනවා. එහෙම නැතුව අපි කිසිසේත්ම විදුලි පාරිභෝගිකයා මත මේ බර පටවන්නේ නැහැ. ඒක අපි වාර කීපයක්ම සාධිත කළා කියලා තියෙනවා.
සෝ ඒක මන්ත්‍රීතුමා
කට දෙන්න පුළුවන් කමතියි.
එතකොට ඒක පිරිවැය ණය වලට යනවද කොහොමද කියලා ඒක උත්තරයක් හම්බුනේ
නැහැ. නෑ නෑ මේක බැංකු ණය හරහා යන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ වගේම ජනතාව මත පටවන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.
ගරු ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්න.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මං හිතන්නේ ඔබතුමාගේ පිළිතුරින් මේක එතකොට පළවත්තෙන් ඔබතුමාලා ලබා දෙන්න කටයුතු කරනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ජනතාව මත පටවන්නෙත් නැත්නම් ඊට පස්සේ බැංකු වලින් ණය ගන්නෙත් නැත්නම් ඒක කොහින්ද පියෝ ගන්නෙ කියන එක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ පළවත්තෙන් තමයි ගල් අඟුරු අර ඒ වගේ වෙච්ච හානිය කොහින් ගන්නකින් ගේන්නේ තමයි. ඒ නිසා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමාගෙන් මම අහන්නේ දැන් අද මේ වගේම දෙවන්ත තව ප්‍රශ්නයක් තියෙන ඔබතුමාලා මේ විදුල් බල මණ්ඩලේ ප්‍රතිව්‍යුහ ගතගෙන කරන්න ගියා. කරා දැන් අද වෙනකොට ඒ ඔබතුමාල ප්‍රතිව්‍යුහගත කරනකොට ඔබතුමාලා වෘත්තීය සමිතියෙන් පෙන්හිටපු කණ්ඩායමක් විදියට අපි දැක්ක ඔබතුමාලාගේ අද නගරාධිපතිතුමෙක් දුරකථන උත් කියනවා ලක්ෂයක් මරලා අපි හරි මේක අපි ආරක්ෂා කරගන්නවා කියලා. දැන් අද අපිට පේනවා රාජ්‍ය සේවක මහත්තුරු සියදිනසාරා ගත්තා කියලා කියනවා. ඈ මේක සැකයකට මූද දෙනවා මෙහෙම කපාගෙන මැරෙන්න පුළුවන්ද ඒ වගේ தත්ත්වෙට සේවකයෝ මැරෙන්න යනවා. එතකොට ඔබතුමාලා කියපු කාරණාත් එක්ක මේක ගැළපෙනවා. එතකොට අද ප්‍රතිව්‍යුහ ගත කරන එක ගැන ඔබතුමාලාගේ වෘත්තීය සමිතිය වලින් දීපු පොරොන්දු විශ්වාස කරලා අද විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නවා නැත්නම් අයින් වුණා. දැන් අද ඒ අයගේ වන්දි ලබා දීම සිද්ධ වෙලා නැහැ. ඒ ඇයිට මේ වන්දි ලබා දීම එකටි බලාපොරොත්තු වෙච්ච මුදල් ටික ලබා දෙන්න ඔබතුමාලට හැකියාව තුනක් කවද්ද කරන්න. ඒකටත් ඔබතුමාලට බැංකුවටද සරණ පතන්න වෙන්නේ කියන එක තමයි දැනගන්න ඕන කොහොමද කියලා.
අර කතානායකතුමනි මේ ප්‍රශ්නය අහලා තින්නේ ප්‍රශ්නයේ මූලික හරය තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ එතුමා මට පිළිතුරු දෙන්න අවස්ථාව දෙනවා නම් හොඳයි.
ගරු මන්ත්‍රීතුමා ගරු අමාත්‍යතුමා
මේ පළවෙනි මේ ප්‍රශ්නයේ මූලික හරය තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ විසින් ලබාගෙන තියෙන බැංකු ණය පිළිබඳ. ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය ඍජුව මේකට අදාළ නොවුණත් ඒ අදාළ විශ්‍රාම ගිය අයට සාධාරණයක් ඉෂ්ට වෙන්න මම පිළිතුරක් දෙන්නම්. මේක කොටස් දෙකක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා ඒ විශ්‍රාම ශිෂ්‍යාම විශ්‍රාම ගිය අයට වන්දි ලබා දෙන්න. ඒකේ කොටසක් 50%ක් අපි බලාපොරොත්තු වෙනවා මහා භාණ්ඩාගාරයේ අරමුදල් වලින් ලබා දෙන්න. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවද අපි දැනටමත් කැබිනට් එකට ඉදිරිපත් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ලබන සතියේ වෙනකොට අපිට කැබිනට් අනුමැතිය ලැබෙයි කියලා. ඒ අනුව මේ මාසේ 15 වෙනකොට පළවෙනි 50% අදාළ විශ්‍රාම ගියයට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඉතිරි 50% ලබා දීම සඳහා ඉතාමත් කෙටි කාලයක් තුළ ලබා දීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා.